ஆனரபிள் டாக்டர் பந்துல குணவர்த்தன.
கரூர் மூலாசனாரூட சபாபத்துமணி, අපේ රටේ නිදහසින් පස්සේ ඉතිහාසයේ වැඩතහනමකට ලක් වූ ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරය වශයෙන් මේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ වැය ශීර්ෂයට සහභාගි වෙන්න ලැබීම සතුටක්. මොකද මම තමයි නිදහසින් පස්සේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩතහනමට ලක්වෙච්ච අධිකරණ නියෝගය අනුව ආයෝජන ප්‍රවර්ධන හා විදේශ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමතිවරය. එතකොට එතනදී අපිට ප්‍රධාන වශයෙන් සිද්ධ වුණා ඒ වන විට විශාල වශයෙන් ආන්දෝලනයක් ඇති වෙලා තිබුණ, රටේ විශාල විරෝධතාවයක් මතුවෙලා තිබුණ මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ යම් යම් ක්‍රියාමාර්ග ගන්න. සමහර අය ඇහුවා සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධ වුණා නම් ඇමතිකම භාරගත්ත ගමන්ම බහුවදා ඇයි ඒක ඉවත් කරන්න බැරි කියලා. දෙරාජ්‍යයක් අතර රාජ්‍ය නායකයන් සහ අදාළ බලධාරීන් විසින් එවැනි ගිවිසුමක් අත්සන් කළ විට මේ අම්බලමකට පැන්න සතෙක් වගේ ඒක බිඳගෙන බිඳගෙන යන්න පුළුවන් කමක් නැහැ කියන එක මේ ශීලාචාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පිළිගන්නවා. අපි ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ග තමයි එකක් මේ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි තිබුණේ. එය සිංහල හා දෙමළ භාෂාවලින් තිබුණ නැති නිසා අතිමහත් බහුතරයට මෙකී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. මම ඇමතිවරය වශයෙන් විධානයක් කළ ලේකම්වරයාට වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෙය දෙමළ හා ඉංග්‍රීසි සිංහල භාෂාවන්ට පරිවර්තනය කරන්න කියලා. මම ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා අද පළවෙනි වතාවට සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සිංහල හා දෙමළ භාෂාවලින් පාර්ලිමේන්තුවට පිළිගන්නලා තියෙනවා. දැන් මාධ්‍ය ආයතන අනිකුත් අයට ඉතාම පහසුවෙන් මේ දෙවැන්ත ගිවිසුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන සංවාදයක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ පමාවීම කරන කොටගෙන මම කතානායකතුමාට යවපු ලිපිය මේ ගරු සභාවට කියවන්න කැමතියි. සිංගප්පූරු ගිවිසුම තුලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු බලය නොසලකා හැරීම. එක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන අතර උක්ත ගිවිසුම් මගින් තීරුබදු අත්හැරීම තුලින් ඒකාබද්ධ අරමුදලට ඇතිවන අලාභය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කොට නැති බැවින්ද. දෙක, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22-23 වගන්තිවලට අනුව නීති රීති සැකසීම සහ පරිපාලන භාෂාව සිංහල හා දෙමළ භාෂා යොදා ගැනීම අනිවාර්ය කොට දක්වා ඇත්තේ වී නමුත් මේ දක්වා උක්ත ගිවිසුම සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීම රජය අපෝසත් වී ඇති බැවින්ද අද ඉදිරිපත් කරලා තියෙනවා. තුන, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 57 වගන්තියට අනුව දෙරාජ්‍ය අතර අසන්තබුණු ලැබූ මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තුවේ 3-2 බෞද්ධයෙන් සම්මත විය යුතු බව දන්වා ඇති බැවින්ද. හතර, ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම 17-11 වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ නෛතික රාමුව තුළ ගිවිසුම බලාත්මක වන බව සඳහන් කොට ඇති බැවින්ද. පහ, මෙකී ගිවිසුම සහ එමගින් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා විසින් ආර්ථික විද්‍යා මහාචාර්ය WD ලස්මන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කොට ඇති බැවින්ද. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නායකත්වය දරන ගරු ඔබතුමා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායකයට පැවරෙන වගකීම් නොසලකා හරිමින් ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා මැදිහත් වන්නයි මේ ගරු සභාවට දැනුම් දීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි. බඳුර ගුණවාද. දැන් මේ අනුව අදත් මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට සම්බන්ධ බදු නිදහස් කිරීමේ ගැසට් නිවේදනයක් තියෙනවා. අපි විපක්ෂයේ වශයෙන් ඇමතිතුමාගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමැති ඔබතුමා මේ අකරතැබ්බේට මූණ පෑවේ ඇයි? ප්‍රධාන හේතුව තමයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා අමාත්‍යාංශයේ යටත් තමයි හැමදාම තියෙන්න ඕනේ වාණිජ දෙපාර්තමේන්තුව, කොමර්ස් ඩිපාර්ට්මන්ට් එක. මෙතුමා අමාත්‍ය ධූරය ගන්නකොට ඒ දෙපාර්තමේන්තුව තිබුණේ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ. එතකොට ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම පිළිබඳ ලෝකෙම රජය වෙනුවෙන් වගකීම් උසුලන්නේ වෙළඳ අමාත්‍යාංශය. වෙළඳ අමාත්‍යාංශයේ වෙන ඇමති කෙනෙක් යටතේ තියාගෙන කර්ම මේ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා නිදාස් වෙළඳ ගිවිසුම් අස්සම් කළාම ඒක යාදක නොරතරත එකට පෑහීමක් නැත වෙනවා. අද අදටත් ඇතිවලා තියෙන තත්වයයි මම කියවන්න කැමති Association of Information Technology Professional Protest Department of Commerce shouldn't be given to Minister Baduji. The Department of Commerce is responsible for the issue of certificates of origin for products be produced in seeking tax consumption. Then may Prabhavasthana Sahatikya, Multan Sahatikya, සර්ටිෆිකට් ඔෆ් සර්ටිෆිකට් කියන එක ඉදිරිපත් කරන්නේ වාණිජ දෙපාර්තමේන්තුව. තරුක ගණදෙනුවක් තියෙනවා මුළු රටම දන්න. තඹ ගණදෙනු තියෙනවා. ඊළඟට තව එවැනි ඉතා විශාල ලෙස කතාබාට ගම්බිරිස් ගණදෙනු තියෙනවා. මේ සියලු දේ ලංකාවේ ඉපදුනායි කියලා ප්‍රබෝස්ථාන සාතිකයේ දෙන්නේ වාණිජ දෙපාර්තමේන්තුවෙන් ජාත්‍යන්තරයට පැටවීම සඳහා. ඉතින් ජාත්‍යන්තරයට පැටවීම සඳහා දෙන මුල්තැන් සාතිකය දෙන දෙපාර්තමේන්තුව නිල භාරකරු ඉන්නේ කර්මාන්ත ඇමති යටතේ. ඒ වෙළඳාම තියෙන්නේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමති යටතේ. මේක සම්පූර්ණයෙන් වැරදි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් වැරදි, විද්‍යාත්මක බෙදීමටත් වැරදි. මේක හොරුන්ට හොරකම් කිරීම සඳහා ධනෝත්පාදන මාර්ගයක් සපයා දීම සඳහා තමයි වාණිජ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයෙන් වෙන් කළ වෙන අමාත්‍යාංශවලට දීලා තියෙනවා. ඒ නිසා වහම මේ නිවැරදි කරන්නේ නැත්නම් මේක ප්‍රසිද්ධියේ හොරකමට අනුබල දෙන ආණ්ඩුවක්. මේ හොරකම නීත්‍යානුකූල කරන ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සුමාට දැන් මේ සියලු අකරතැබ්බයන් සිද්ධ වුණේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ මේ ඉතා පුළුල් අවබෝධයක් තියෙන විශේෂඥ ශ්‍රමිකයන්ගෙන් සමන්විත මේ දෙපාර්තමේන්තුව ඔබතුමාගෙන් එළියට දාලා ඔබතුමාට කියනවා ගිවිසුම් අස්සම් කළා කරන්න කියලා. එතකොට වෙන ජාවාරම්කරුව පිරිසක් ඇවිල්ලා ඔබතුමාව වට කරගෙන රටම පාවා දෙන විදිය ගිවිසුම අස්සම් කළා. ඒ නිසා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න අද මේ රටේ ඔබතුමා හොඳින් දන්නා දුන්නා ඔබතුමා ගරු කරන මේ රංජිත් මෙල්කම් පියතුමා ඇතුළු අගරදු කුරුතුමා ඇතුළු කතෝලික සභාවෙන් අහන් බෞද්ධ නායක භික්ෂුන් වහන්සේලාගෙන් අහන් එහෙම නැත්නම් වෙනත් ආගමික නායකයන්ගෙන් අහන් මේ රටට ආදරය කරන මේ රටේ සුවජාතිකයන් වනසන විජාතිකයන් සනසන මේ ගිවිසුම මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නවත්වන්න. මේ රටට හානි කරයි. මේ රටේ කර්මාන්ත කරුවෝ ඔක්කොම විනාශ වෙන ගිවිසුමකට මේ ලංකාවේ ප්‍රථම වතාවට භාණ්ඩ සේවා බුද්ධිමය දේපල විද්‍යුත් වාණිජ්‍ය මේ සියල්ල ක්‍රියාත්මක වෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කළොත් වක්කඩ කැඩුවා වගේ අපේ භාණ්ඩ එන්න පටන් අරන් මේ රටේ සියලුම දේශීය කර්මාන්ත ව්‍යාපාර වැසිල යාමේ තත්ත්වයක් උදා වෙනවා. බලන්න මේ රටේ රට වටේම මූද තියෙනවා. ටින් මාළු නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. වර්ෂයකට ටින් මාළු මෙට්‍රික් ටොන් 200,000ක් අවශ්‍යයි. 2012 මහින්ද රාජපක්ෂ යුගයේදී මේ සඳහා උපරිම මිලක් පැනෙව්වා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ලබා දුන්නා දේශීය නිෂ්පාදකයට. 2015 තමුන්නාන්සේලාගේ රජයේ දිනසීය විප්ලවයේ මොකද කළේ? උපරිම මිල පනවල මිල වැඩි කරන්න දුන්නේ බද්ද අඩු කළා. එයින් ටින් මාළු ආනයනය මෙට්‍රික් ටොන් 49,016ට වැඩි වුණා. 100%කින් ටින් මාළු ආනයනය වැඩි වුණා. රටින් පිටට බිලියන 12ක් යනවා වර්ෂයකට ටින් මාළු ගේන්න. රට වටේම මුහුද තියාගෙන මාළුවෙක් අල්ලලා ඇතුළට දාලා පියර වහගන්න තිබිණ කර්මාන්ත ශාලා 3ක් දැන් වැහෙන්න යනවා. මොකද මේ දේශීය ටින් මාළු කර්මාන්තකරුවෝ ඉවරයි තමුන්නාසලගේ ටින් මාළු ප්‍රතිපත්තිය නිසා. කිරිපිටි ආනයනය දැන් ඉතා විශාල ආන්දෝලනයක් ඇති වෙලා වෙළඳ පොලේ කිරිපිටි අලවිය පහත වැටලා තියෙනවා. මොකද බුද්ධික පතිරණ ගරු අමෙත්තුමා බොහොම පැහැදිලිව කිව්වා මේ කිරිපිටි වල ඌරු තෙල් තියෙනවායි කියලා. කටු පොල් තෙල් කිරිපිටි වල අඩංගුය කියන එක පිළිබඳ ඒ ෆෝමියුලා එක ඇතුළෙම ගහලා තියෙනවා කටු පොල් තෙල් කිරිපිටි වල තියෙනවායි කියලා. ඒ නිසා බුද්ධිමත් ලාංකීය ජනතාව දැන් විජාතීන්ගෙන් ආනයනය කරන කිරිපිටි පරිභෝජනය අඩු කරලා තියෙනවා. දේශීය දියරකිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ යුගයේදී කිරිපිටි ආනයනය 2014 මෙට්‍රික් ටොන් හැටදාස් පන්සීයයි. දෙදස් දාතේදී මෙට්‍රිට්‍රොන් අනුතුන්දා සෙකසිය විසි හයයි. දැන් ආනයිනය කන්න ප්‍රමාණය සියයට හතලියකින් වැඩි වෙලා තියෙනවා. රුපියල් කෝටි හාරසිය හතලිස අටක් රුපියල් කෝටි පන්සීය කිරිපිටි ගේන්න වැෑ වෙනවා. එතකොට මේ රටේ කිරිගෝවිය ඉන්දැද්දි. පල්ලය මට්ටමට ආදායම ගලාගෙන එන්න පුළුවන් කිරිගෝවින් ලක්ෂ ගණනකට රක්ෂා මාර්ග ආදායම් මාර්ග අයිමි කල්ලා. බෞජාතික සමාගංගොල මල්ලපුරෝණ විදිහට වැඩ කළාම ඒ සඳ අවශ්‍ය අනුබලදීලා නිදස් වෙනද කිවිසුන් ගැව්හම තීරුබදවා තිරුබදු නෝන බාධා ඉවත් කළාම මේ රටට යන අනාගතය කුමක්ද කියන එක පිළිබඳ ඔබතුමා ඉතාම කරුණාවෙන් කල්පනා කරන්න දේශීය ව්‍යාපාරිකයෙක් ලෙස ඔබතුමාට මේ රට ඇතුළ ගෞරවයක් තිබුණා. ඒ නිසා ඔබතුමා අද මේ රටේ ව්‍යාපාරිකෝ ගිය සතියේ පිටකොටුවේ ණය ගෙවාගන්න බැරුව එක ව්‍යාපාරිකයෙක් සියදිවි නසාගත්තා. අතිමාත් බෞතර ව්‍යාපාරිකයන්ට බැංකුවකින් ණය ගන්න බෑ, හොඩි එකක් දෙන්නේ නැහැ. මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලෙන් පස්සේ පොලි අනුපාතයේ 100%කින් වැඩි වුණා. ණය වාරික පොලි ගෙවා ගන්න බැරුව සුද්‍ර මූල්‍ය ණය හා අනිත් ණය යටතේ ලීසින් එරියස් වෙලා ෆිනෑන්ස් එරියස් වෙලා ඒවා ගෙවා ගන්න බැරි මිනිස්සුන්ගේ සහනයක් නැතිකම තුල හිර වෙලා තැලිලා මේ දේශීය ව්‍යාපාර කම්මුතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා ඕනෙම ව්‍යාපාරිකයෙක්ගෙන් අහන්න රිටර්න් වෙච්ච චෙක් ප්‍රමාණය කොච්චරද කියලා. මිටි ගණන් චෙක් රිටර්න් වෙලා. මොකද ආර්ථිකය දුවන් නැත්නම් ආර්ථිකයේ වර්ධන වේගයේ 3% නම් රටේ නිමවුම වැඩි වෙන්නේ නැත්නම් ආදායම වැඩි වෙන්නේ නැත්නම් ආරක්ෂා අවස්ථා වැඩි වෙන්නේ නැත්නම් මේ ආර්ථික ක්‍රියාවලිය චක්‍රය කරකෙන්නේ නැත්නම් බොරු පුරාජේරු කතා විතරක් කියලිවෙලා මේක විසඳගන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ ආණ්ඩුවක් ගත්තත් ඒක කරන්න අවශ්‍ය තමුන්නාන්සේලාට අවශ්‍ය බුද්ධිමය ප්‍රාග්ධනය එක්සත් ජාතික පක්ෂයේ ඉතාම නරක විදියට හිඟ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ සමස්ත ජනතාව විසින් පාවිච්චි කරන මුදල් නෝට්ටුව අස්සම් කරන්න ලංකාවේ එකම පුරවැසියෙක්වත් තමුන්නාන්සේලාට හොයාගන්න බැරුව සිංගප්පූරු පුරවැසියාගෙන අල්ලා ලංකාවේ මුදල් නෝට්ටුවට අස්සම් කළා. ලෝකේ මොන රටේද මට කියන්න විදේශිකයෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් ස්වදේශිකයන් විසින් පාවිච්චි කරන ලෝකයේ තියෙන එකම රට ලංකාව විතරයි. එහෙම රටක් වෙන තියෙනවද කියලා කියන්න කොහේ හරි රටක විදේශ පුරවැසියෙක් මේ රටේ සල්ලි නෝට්ටුවට අස්සම් කළා අපිට ඒ සල්ලි නෝට්ටුව අරන් කඩේ යන්න කියනවා. දැන් ඒ පුරවැසියා මේ රටේ නැහැ. දැන් විදේශ පුරවැසියන්ට රටක සල්ලි නෝට්ටුවට අස්සම් කරන්න දෙන රට
කරුමන්දරතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඔව් ලෝකෙම තියෙන්නේ මේ රට විතරයි. ඒ නිසා මේ රටේ මේ වෙච්ච දේවල් ඔක්කොම වෙලා දැන් අලුතෙන් මට මේ තියෙන වෙලාව අනුව එහෙම කතා කරන්න වෙලා නැහැ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අයවැය යෝජනාවල ඔක්කොම පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා කියලා. අපේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ දක්වලා තියෙනවා. මං ඒ කියනවා 7 පරිච්ඡේදයේ වදන් භාවිතයේ 90 රුජිනෝ ක්‍රීඩාව සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව මිලියන 1 ලෙස ඉදිරිපත් කර ඇත්තේ දැනට පවත්නා තත්ත්වයේ ඉහළ නැංවීමක් ලෙසිනි. කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි දැනට තත්ත්වයේ අනුව වාර්ෂිකව මිලියන 200ක් ආදායම ලැබෙනවා. 208 පරිච්ඡේදයේ වදන් භාවිතයේ 90 එක් පුද්ගලයෙක් සඳහා ඇමරිකන් ඩොලර් 50ක ගාස්තුව නව ක්‍රියාමාර්ග ලෙස ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් දැනට පවත්නා තත්ත්වය අනුව එක් පුද්ගලයෙක් සඳහා ගාස්තුව ඇමරිකන් ඩොලර් 100ක් බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එතකොට මේ කැසිනෝ වලට අපේ රජයේ සමී රුචිනෝ කැසිනෝ කියලා වෙන් කරන්නේ නැතුව කැසිනෝ වලට බදු පැනෙව්වේ. මොකද ජාත්‍යන්තර වෙළඳා මහා ආයෝජන ප්‍රවර්ධනයේ සඳහා විදේශ සංචාරක ව්‍යාපාරයේ ආකර්ෂණය සඳහා එය තහනම් කරන්නේ නැත්නම් ඒ සඳහා බදු ආදායම ගෙවිය හැකි ආකාරයෙන් ලබා ගන්න ඕනේ. මේ බදු යෝජනාව වල කරලා තියෙන්නේ රුචිනෝ ක්‍රීඩාව අඩු ආදායම් ලබන පුද්ගලයන්ගේ ක්‍රීඩාවක්. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සුරාබදු සංශෝධන පනත අනුව 2005 අප්‍රේල් මාසයට කලින් රුචිනෝ ක්‍රීඩාව වර්ෂයකට 105 බැගින් බදු මුදලක් අය කළා. ඒ යුගයේ අඩු ආදායම් ලබන්නම් විශාල වශයෙන් මෙයට යොමු වුණා. ඒත්වෙන් මහින්ද රාජපක්ෂ රජයේ කලේ 2005 මේ රුචිනෝ කියලා වෙනම ක්‍රීඩාවක් නැතුව ඒ කැසිනෝ යටතේම වර්ග කළා. බදු මුදල මිලියන 50 දක්වා සංශෝධනය කළා. 2013 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අප්‍රේල් මාසයේ සිට මේ මිලියන 100 දක්වා වැඩි කළා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
මේකෙන් ඉවර කරනවා. පසුව 2015 සිට මිලියන 200 දක්වා වැඩි කරපු රුචිනෝ ක්‍රීඩාවත් ඇතුව බද්ද 2019 අයවැය අනුව රුචිනෝ වෙනම ක්‍රීඩාවක් ලෙස සලකලා එයට මිලියන 1ක වාර්ෂික බද්දක් පනවලා මේ කිරීම තුලින් අර 2005ට පෙර පැවතුණු ආකාරයට කවුරු හරි රුචිනෝ කාර්යෝ ටිකක් තමුන් ආසන වටේ ඉන්නවා. ඒ අයට මේ වැඩියෙන් වාසි ලබා දෙන ආකාරයට බදු යෝජනා හදනවා. ඉතින් මේම කළාම රටකට ආයෝජකයෝ එයිද? ඒ නිසා මේ රටේ ආයෝජකයෝ එන්න නම් ආයෝජනයේ ප්‍රවර්ධනය වෙන්න නම් විනිවිද පේන ආකාරයේ බොරු කරන්නේ නැතුව දැන් අවසාන වශයෙන් මම කියවන්න කැමති මේ මේක විතරයි සමාවෙන්න ආනයනය සඳහා පෙට්‍රෝල් පිරිපාදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම වසරකට මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවය සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපාදුවක් හම්බන්තොට ඉදි කිරීමට සිංගප්පූරුවේ සිල්වපක් ඉන්ටර්නැෂනල් සමාගම හා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල්හා ගෑස් අමාත්‍යාංශයේ සමග ඒකාබද්ධව පිටවගත් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදුපතන මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මණික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. මේ රජයේ වෙබ්සයිට් එක. එතකොට
කැබිනට්
මණ්ඩලයට බොරුවක් කියලා තියෙනවා. සුල්තාන් රාජ්‍යයේ එහෙම සහභාගීත්වයක් නැහැ. ඉතින් ඒ නිසා මේ සත්‍යය රටට කියලා දැන් මේ රට මේ විදියට ගෙනියන්න බෑ. ඔබතුමාලගේ රජය පිළිබඳ මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය, ණය ක්‍රමය, පොලි අනුපාතය
පිළිබඳ
විශ්වාසයක් නැහැ. අලුත් විශ්වාසයක් ගොඩනගන්න අලුත් ආණ්ඩුවක් හදමු. ඔබතුමාට තනියෙන් මේක කරන්න බැරි බව සඳහන් කරමින් මගේ වචන කීපය අවසන්
කරනවා. ගරු ඩීවී චානක
ස්තුතියි. ගරු සභාපතිතුමනි, පළමුවෙන් මම මහින්දානන්ද අලුත්ගමුගේ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමගේ විනාඩි 10ක කාලයක් ලබා දීම පිළිබඳව. අද මං හිතන්නේ රටක් දියුණු වෙන්න අපි වගේ රටක් දියුණු වෙන්න අවශ්‍ය ප්‍රධානම කාර්යයක් තමයි රට තුළට ආයෝජනය ඉන්න ඩොලරේ පවත්වාගෙන යන්න, ඩොලරට සාපේක්ෂ රුපියලේ අගේ පවත්වාගෙන යන්න විදේශ ආයෝජන ගලාගෙනාවොත් තමයි අපිට ඩොලරේ ඒ ගෙවන මුදල අපිට පාලනය කරගත හැකි. මං හිතන්නේ මේ මාණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ආවට වැඩිය අනිත් පැත්තට ගියා කියලා තමයි අපි දකින්නේ. අපි දැක්ක බැඳුම් කරවල විතර තිබ්බ ආයෝජනය රුපියල් කෝටි 36,000කට වැඩිය ලංකාවෙන් අරගෙන ගිහිල්ලා තියෙනවා මෙතුමල්ලගේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ වගේම කොටස් වෙළඳපොළෙන් රුපියල් කෝටි 7,200කට වඩා ආපහු අරගෙන ගිහිල්ලා තියෙනවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ. ඒවයි ප්‍රතිඵල තමයි අද එදා 130ට ඩොලරයකට ගෙවපු මුදල අද 174ට 175ට යන්න ප්‍රධානම හේතුව උනේ මෙතුමල්ලට රට තුළට ආයෝජන ගේන්නත් බැරි වෙනවා, අනිත් පැත්තෙන් තිබුණ ආයෝජන ටික රැකගන්නත් මෙතුමල්ලට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම අපිට මතකයි හම්බන්තොට වරාය, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, ඒ වගේම කර්මාන්තපුරය හයිවේ එක මේ සියලුම දේවල් හැදුවේ එක ව්‍යාපෘතියක් යටතේ. මේක මේ වරාය හැදුවේ කර්මාන්තපුරයත් එක්ක දියුණු කරන්න තමයි අපි උත්සාහ කරේ රජයක් වශයෙන්. හැබැයි මේ වරාය තුලට සෑම දිනකටම අඩුම තරමේ නැවක් එන තත්ත්වයකට පත් වෙලා තිබුණ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත. ඊට පස්සේ කර්මාන්ත පුරේට ආයෝජන 11ක් රටවල් 6කින් ගේන්න හැකියාව ලැබුණා. 2012 වර්ෂයේදී ඒ ටෙන්ඩර් කැඳෙව්වම ආයතන 60ක් ඉදිරිපත් වෙනවා. මේ 60ෙන් අන්තිමට 11ක් තෝරගන්න. අර්ජුන රන්තුංග මැතිතුමත් 2014 වර්ෂයේදී ඒකට අනුමැතිය ලබා දෙනවා. හැබැයි අන්තිමට ඒ අමාත්‍යවරයව අයින් කරලා ඒ ආයෝජන ටික ආපහු හරවල යවුවා. ඒවයි ප්‍රතිඵල තමයි වර්ෂ 2-3ක් යනකොට හම්බන්තොට වරාය විකුණන්න චීනෙට දෙන්න සිද්ධ වුණේ මේ ආයෝජන ටික එදා 2014 ක්‍රියාත්මක නොකරපු නිසා. මෙතුමල්ලා ඒකට ණය ගෙවා ගන්න බෑ කියලා තමයි කිව්වේ. හැබැයි අන්තිමට උනේ මෙතුමල්ලා ඒ විකුණලා ගත්ත මුදලින් එක රුපියලක්වත් ණය මුදල් ගෙව්වේ නැහැ. කලින් වගේම වරාය අධිකාරියෙන් තමයි අදටත් වාර්ෂිකව ඒ ණය මුදල ගෙවන්නේ. ඒකත් භාණ්ඩාගාරයට ගෙනෙල්ලා නාස්ති කරලා දාපු එකක් තමයි මේ ආණ්ඩුව සිදු කරේ. ඒ වගේම මේ ආයෝජන 11 තිබුණා විශේෂ ආයෝජනයක්. මේ විදුලි ප්‍රශ්නයට විසඳුමක් දෙන ආයෝජනයකුත් මේක ඇතුලේ තිබුණා. අද ඒ ආයෝජනේ ක්‍රියාත්මක වුණා නම් අද මෙහෙම විදුලිය කපන්න වෙන්නේ නැහැ. ඒ ආයෝජනේ තමයි Energy World International කියන බ්‍රිතාන්‍ය සමාගමෙන් LNG බලාගාරයක් යෝජනා වෙනවා. මේ LNG බලාගාරයට ඒ සමාගමත් එක්ක කතා කරලා ඒ සමාගම බලාපොරොත්තු වුණා මෙගාවොට් 300 මෙගාවොට් 1200ක බලාගාරයක් ඉදිකරන්න. මේක 2016 වෙද්දී පළවෙනි අදිරියේ ඉවර වෙනවා. මෙගාවොට් 300ක් ග්‍රිඩ් එකට ලබා දෙන. 2018 දී 600ක්, 2020 දී 900ක්, 2022 වෙද්දී 1200ක් ලබා දෙන්න මේ බලාගාරය තුලින් බලාපොරොත්තු වුණා. හැබැයි මෙතුමල්ලා ආපු ගමන්ම ඒ ආයෝජකයෝ ටික ඉලවල දැම්ම. ඒක ප්‍රතිඵලයක් තමයි අද මෙහෙම විදුලිය කපන්න උන්. මේ ආයෝජනේ විශේෂත්වය උනේ මේ ආයෝජනයේ හරහා මේක යුනිට් එකකට විදුලි ඒකකයට ගෙවන්න තිබුණේ රුපියල් 10.750. රුපියල් 10.750 ගෙව්වනම් හැම අවුරුද්දකටම රුපියල් කෝටි 4100ක් රටේ ජනතාවගේ මුදල් ඉතුරු වෙන්න තිබුණා. 2016 පළවෙනි අදිරිය ඉතුරු වුණා. මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ මේ පැය හතරක් කපන්න හේතුව තමයි ධාරිතාවයේ මෙගාවොට් 330ක් අඩුයි. හැබැයි මේක 2016 300ක් ආවනම් මේ විදුලිය කපන්න වෙන්නේ 2018 වෙනකොට එන ග්‍රිඩ් එකට මෙගාවොට් 600ක් ඇතුළට එනවා. එහෙනම් විදුලිය කපන්න වෙන්නේ නැහැ. හැම අවුරුද්දකටම 2016 ඉඳන් රුපියල් කෝටි 4100ක් ඉතුරු වෙනවා. මේ වෙද්දී එහෙනම් රටේ ජනතාවගේ මුදල් කෝටි 12000ක් ඉතුරු වෙලා ඉවරයි. හැබැයි මෙතුමල්ලා මොකද කරේ? සංවිධානාත්මකව මේක නැවැත්තුවා. සංවිධානාත්මකව නැවැත්තුවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අන්තිමට එක ඒකකයක් රුපියල් 30ට 40ට ඩීසල් බලාගාර වලින් ගන්න උනේ මෙතුමල්ලගේ මේ සංවිධානාත්මක කුමන්ත්‍රණය නිසා. නැත්තම් මේ LNG බලාගාරය ඉවර වෙලා තිබුණා නම් එක පැත්තකින් හම්බන්තොට වරාය බේර ගන්න තිබුණා. රුපියල් කෝටි 12000ක් බේර ගන්න තිබුණා. ඒ වගේම මේ විදුලි අර්බුදයට ඒ විසඳුමුත් හොයලා තිබුණා. හැබැයි මෙතුමල්ලට ඒක උමනාවක් වුණේ නැහැ. හැබැයි නැවත වතාවක් මෙතුමල්ල උත්සාහ කරනවා මෙගාවොට් 300 ගානේ චීනෙට, ඉන්දියාවට, කොරියාවට, ජපාන්ට ලබා දෙයි. LNG බලාගාර. හැබැයි මේක ඇතුලේ අද වෙනකන් හෙලි කරලා නැහැ එක යුනිට් එකකට. එක ඒකකයකට රුපියල් 100ක් ගෙවනොත් එක යුනිට් එකකට කොච්චර මුදලක් ගෙවනවද කියලා මෙතුමල්ලා සඳහන් කරලා නැහැ. ඒ වගේම අපි දැක්කා මෙතුමල්ලා අලුත් ආයෝජනයක් ගෙනෙල්ලා තියෙනවා. ලංකාවේ ලොකුම ආයෝජනය කිව්වා. හැබැයි අද වෙද්දී මුලින්ම 130ක් ඒ 130ක් ආයෝජනය කරනවා කියපු රටින්ම කිව්වා අපේ එහෙම ආයෝජනයක් නැහැ කියලා. දැන් 170 රටින් එක පැත්තට කියලා තියෙනවා එතුමල්ලට ආයෝජකනේ 15 දෙනෙක් විතර හොයාගන්න ඕන. තව අවුරුද්දක් විතර යනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. හැබැයි අපි දන්නවා අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාලේ එහෙම නියෝජ්‍ය අමාත්‍යතුමාලේ එහෙම දන්නවා ඉස්සර කරපු චෝදනා තමයි මේ තුමල්ලා ආයෝජන ගේනකොට පරිසර වාර්තා ගත්තේ නැහැ කියලා. මේ පිළිබඳව ටෙන්ඩර් තිබුණ නැහැ කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මේ තුමල්ලා මුල් ගලක් තියලා තමයි පරිසර වාර්තා ගන්න. මාස 6ක් යන පරිසර වාර්තායින්. අන්තිමට මේ පරිසර වාර්තා වලින් යම් කිසි ආකාරයකින් මේක කරන්න බෑ කිව්වොත් අන්තිමට නවත්තන්න. ඒ වගේම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා අද කියලා තියෙනවා මෙවැනි ආයෝජන නිසා ලංකාව ග්‍රේවල ඉඳන් බ්ලැක් වලට යන්න පුළුවන් කියලා. මේක ලෝකේ මොකද්ද ඔබතුමාල්ලා කරන්න හදන්නේ? බ්ලැක් මනි වයිට් කරනද නැද්ද කරන්න හදන්නේ? ඔබතුමාල්ලා හබ් එකක් දාගන්න යන්නේ මෙතන පිටරට ඕනම් ත්‍රස්තවාදී අර මුදල, එහෙම නැත්නම් හොරකම් කරන මුදල ගෙනෙල්ලා බ්ලැක් මනි වයිට් කරනද නැද්ද හදන්න යන්නේ? ආයෝජන නම් ගේනකොට අපි දන්නවා සෙන්ට්‍රල් බැංක් එක හරහා සෝස් එක පෙන්වන්න ඕන. මේ සෝස් එක
පෙන්නලා කාලය අවසන්.
මේ සෝස් එක පෙන්නලා නිවැරදිකාරයෙන් ඒ මුදල් තමයි ලංකාවට ගේන්න පුළුවන්. හැබැයි ඔබතුමල්ලා මේ මහ බැංකුවෙන් හොරකම් කරපු මුදල්ද මේ රටට ගේන්න හදන්නේ කියලා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා.
හොන්ඩොබල් මිනිස්සු
මුදල් ගේන්නේ මහ බැංකුව අනුමැතිය ඇතුළු ඒ කොමර්ෂල් බැංක් වලින් ඉන්නේ සෝස් එක බලා ගන්න ඕනේ නැත්නම් නිකන් ගේන්න විදියක් නැහැ.
මොහොමඩ් සුදී මන්ත්‍රතුමා කරු චිඩ්නි ජයරත්න.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අද කාරක සභා අවස්ථාවේ විවාදයේදී විශේෂයෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ඒ වගේම ජාතික සහජීවනයේ සමගිය අමාත්‍යාංශය ගරු මලික් සමරවික්‍රම අමාත්‍යතුමාගේත් මනෝ ගානේෂන් ගරු අමාත්‍යතුමාගේත් අද අමාත්‍යාංශ දෙකේ විවාදේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අද මේ සභාවේ විශේෂයෙන්ම කතා කරන විවේචනයට ලක්වන දෙයක් තමයි ආයෝජන ගෙන්වා ගැනීම සහ ආයෝජන ඇති කිරීම. මුලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපි සන්තෝෂෙන් අපි සඳහන් කරනවා අදත් ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ අදත් අපේ රටේ අපනයනය 63%ක් එක්සත් ජාතික පක්ෂයේ රජය ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් තමයි අපේ රටේ අදත් තියෙන අපනයනය වර්ධනය ඒ වෙනුවෙන් 63%ක් අද අපි ආරම්භ කරපු ක්‍රියාවලියක ප්‍රතිඵල. අපිට මතකයි ඒ කාලේ විශේෂයෙන්ම මේ කර්මාන්ත ශාලා විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ඇති කරනකොට විශාල විවේචනයක් ආවා. ඒ කාලේ ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරපු ගම්වල හිටපු තරුණ කාන්තාවෝ බොහොම ලැජ්ජාවෙන් ගියේ. මොකද ඒ අයට සමහර අය කිව්වා ඔය යන්නේ සුද්ධියෝන්ගේ ජංගි මහන්න කියලා. ඒ අය බොහොම නින්දා සහගත විදිහට ඒගොල්ලන්ට අපහාස කරා. නමුත් අදත් එම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙනවා. මම කතා සඳහන් කරන්න සතුටුයි ගරු සභාපතිතුමනි. අද මේ අයට තවම එවැනි කර්මාන්ත ශාලා ඇති කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ අයගේ තිබිච්චි පාලනයේ තිබිච්චි අදූර්දර්ශිකම නිසා අපිට GSP ප්ලස් එක බව ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයේදී අපිට නැති වුණා. ඉතින් අපි අද සතුටු වෙනවා. අපේ ආයෝජන වැඩි කර ගැනීමට අපි මූල ආරම්භ ගණනාවක් තියලා තිනවා. මොකද මහින්ද රාජපක්ෂ සහ මේගොල්ලෝ නැති කරපු GSP ප්ලස් වගේ සහනය අපි නැවතත් 2015 බලයට ආවට පස්සේ අපි ඒ සහනය ඒව අපේ රටට ලබාගෙන අපි නැවතත් ගමනක් ආරම්භ කරා. දැන් මේ මන්ත්‍රීතුමාලා සතුටු වෙනවා. මේගොල්ලෝ බොහොම උපේක්ෂාවේ මෙහෙම මේගොල්ලන්ට උවමනාව තියෙනවා මේවා නොවන ධර්මයට. මේ කතා කරන්නේ මේවා නොලබෙන්න. මේගොල්ලන්ට දේශපාලන වාසි ගන්න. දැන් මේ හැම කතාවකම සඳහන් වෙලා තිබුණා. දැන් අර ඕමාන් රජය එක්කහුවෙලා ඕමාන් රජය සමග එක්කහුවෙලා මිරිජ්ජ වෙලා ආරම්භ කරපු කර්මාන්ත ශාලා දෙක ගැන මේගොල්ලන්ට ලොකු සතුටක් තියෙනවා. මේක නතර වෙනවා නම් මේගොල්ලෝ ලොකු සතුටක් තියෙනවා. මේගොල්ලෝ කතා කරා මේක ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපිට මතකයි අපේ රටේ තිබෙන ප්‍රධාන මාධ්‍යයක් පැය ගාණක් මේ මාධ්‍ය මේ ගැන ලොකු වැඩසටහනක් කරා. මාධ්‍යයක් සාමාන්‍ය ලංකාවේ වගකීතු මාධ්‍යයක් හැසිරෙන්නේ නැහැ. මේ මාධ්‍ය හැසිරුනේත් මේක නොවන තරමට මේක නොවේවා කියලා. ඒ වගේම මේ අද විපක්ෂයේ ඉන්න ඔබතුමන්ලා කියන්නේ මේක නොවේවා කියලා. එහෙම නෙවෙයි රටේ වගකීතු මන්ත්‍රීවරු හැටියට වගකීතු අය හැටියට රටට යමක් ලැබෙනවා නම් ඒක ගන්න ඕන. දැන් මම අහනවා ඕමානේ රටේ ඒ ඇමතිතුමාට පිස්සුවක් තිබ්බද අපේ රටට එන්න? ඕමාන රජේ පිස්සන් කොටුවක් පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒ රජේ. එතකොට ඒ ඇමතිතුමා ඇයි ආවේ? එතුමා බොරුවටද ලංකාවට ආවේ? එතුමා මේගොල්ලෝ කල්පනා කරන්නේ. නමුත් එහෙම නෙවෙයි අපේ රටේ යම් ආරම්භය. හැබැයි අපේ රටේ තියෙන විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් විදුලි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් විදුලිය ගැන කතා කරා. දැන් අපි කතා මේ විදුලිය දැන් අපි කියන්න ඕන මූලාසනාරූඪ කරු සභාපතිතුමනි ආයෝජකෙක් අපේ රටේ එනකොට බලනවා රටේ විදුලි ප්‍රශ්න බලනවා. ඔබතුමා කාලේ කතා කරන්න මට අවස්ථාව දෙන්න. මෙතනදී විදුලි බලය විශේෂයෙන්ම වුමනා වෙනවා. නමුත් මේකට අපි වගේ කියුතු නැහැ. විදුලි බලය ප්‍රශ්නේ ගත්තොත් මූලාසනාරූඪ සභාපතිතුමනි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අවුරුදු 20කට වැඩි කාලයක් මේ විදුලි බල අමාත්‍යාංශය තිබුණේ අපේ අතේ නෙවෙයි. අපි ප්‍රවී කරුණානායක ඇමතිතුමාට විදුලි බල අමාත්‍යාංශය ලැබිලා දැන් දින 90කට අඩු කාලයක් එතුමාට මේ අමාත්‍යාංශය ලැබිලා. අපි 2015 ඉඳලා එකට ආණ්ඩු කරා තමයි. නමුත් ඒ වෙනකනුත් මේ විදුලි බල අමාත්‍යාංශය අපේ නෙවෙයි තිබුණේ. අද තමුන්නාංශයත් එක්ක බොහොම හවුලේ දැන් එක ගෙදර ජීවත් වෙන ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් අතේ තිබුණේ අමාත්‍යාංශය. ඉතින් ඒ වගේ වැඩි දියුණුුනේ නැහැ. ඉතින් මේ සියලු දේවල් වලට මේ දින 90ක කාලෙකින් හොයන. ඉතින් මේ වගේ දේවල් එනකොට ආයෝජකයෝ පොඩ්ඩක් අඩිය පස්සට තියනවා. නමුත් අපි උත්සාහය ගන්නවා සාර්ථක විදිහට. ඉතින් එවැනි උත්සාහ හැබැයි මේගොල්ලෝගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ උත්සාහයන් අසාර්ථක කිරීමට. දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරා. සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනකොට දැන් මේ සිංගප්පූරු ගිවිසුම මාස 6ක් 9ක් රටේ ක්‍රියාත්මක වෙනවා. මාස 11ක් ක්‍රියාත්මක වෙනවා සිංගප්පූරු ගිවිසුම. මේ ගිවිසුම ගැන කතා කරන කෙනා සිංගප්පූරුවේ තියෙන කුණු ටික ලංකාවට ගේනවා. සිංගප්පූරුවේ හාල් ගේනවා ලංකාවට. සිංගප්පූරුවේ ඉන්න මිනිස්සු ලංකාවේ සේවය කරනවා. සිංගප්පූරුවේ ඉන්න මිනිස්සුන්ට පිස්සු නෑ. සිංගප්පූරුවේ රැකියා කරන කෙනෙක් අද සිංගප්පූරුවේ ලක්ෂ 2කට 3කට ආසන්න මුදලක් හොයනවා නම් එයාට පිස්සුද ලංකාවට ඇවිල්ලා රුපියල් 50000ක් 60000ක වගේ ලංකාවේ ශ්‍රමිකයෙක් එහෙම හොයන්නෙත් නෑ. ලංකාවට එන්න පිස්සුද ලංකාවේ සේවය කරන්න. ඒ වගේ මේ සියලු දේවල් වලින් අද මේ විපක්ෂයේ දරන්නේ ඉතාම නරක මේගොල්ලන්ට ඕන මේ අසාර්ථක වැඩපිළිවෙලක් බවට පත් වෙන්නේ. මේ අසාර්ථක වීම ඔබතුමාගේ අවස්ථාව අරන් කතා කරන්න. මට මගේ අවස්ථාව. ඒක නිසා ඔබතුමා පැහැදිලි කරගන්න තියෙනවා නම් ඇමතිතුමා කතාවදී පැහැදිලි කරගන්න. ඒක නිසා ගරු මූලාසන අරුවට සභාපතිතුමනි මේ අපි සතුටු වෙනවා. දැන් මට මතකයි මේ සේහන් සේමසිංහ මන්ත්‍රීතුමා කතා කරලා එතුමායි කතාවේදී නිල්ලලා යෝජනා ක්‍රමය. නිල්ලලා යෝජනා ක්‍රමය ගැනත් අපිට ඇඟිල්ල දික් කරා. තමුන්නාසි කියන්න ඕනේ නිල්ලලා යෝජනා ක්‍රමය. ජනාධිපතිතුමා තමයි කිව්වේ නිල්ලලා යෝජනා ක්‍රමයට. එතුමා කිව්වා මුදල් රුපියල් කෝටි 100ක් ගත්තා කියලා නිල්ලලා යෝජනා ක්‍රමය ආරම්භ කරන්න.
සභාපතිතුමනි මගේ කතාවේදී මම කිව්වේ මේ සිද්ධිමන්තව මතු කරන කාරණාව ඒ සම්බන්ධයෙන් මොකද්ද රජය අරගෙන තියෙන පියවරේ වංචාව සම්බන්ධයෙන්. එහෙම නැතුව මම මේ කාඩවත් ඇඟිල්ල දික් කිරීමක් නෙවෙයි. හැබැයි මම ඔබතුමාගෙන් අහන්නේ අර ඕමානයේ ඛනිජ තෙල් ඇමතිවරයා ඇයිද ඇයි
ලංකාවේ
අරු මේ නියෝජකාරක සභා සභාපතිතුමනි දැන් නිල්වලා යෝජනා ක්‍රමේ රුපියල් කෝටි 420ක් මේක ජනාධිපතිතුමා පුන පුනා කිව්වා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රුපියල් කෝටි 420ක රුපියල් කෝටි 100ක් කරන් දිනවා නිල්ලලා යෝජනා ක්‍රමේ. පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණේ අවසාන දිනේට කලින් දවසේ රුපියල් කෝටි 320ක් කරන් දිනවා. එක පස් පිඩල්ලක් කපලා නැහැ. ඒකෙන් ගත්තේ අදත් ඒ අමාත්‍යාංශයේ හිටපු අයිවන් සිල්වා ලේකම්වරේ අදත් අපේ රටේ මග ඇරලා. එතකොට එවැනි මංචාකාරයෝ හිටියා. එවැනි වංචාකාරෝ කාගෙත් එක්කද හිටියේ? එතකොට නිල්වලා ඒ ගැන ක්‍රියාමාර්ග ගන්න බැරි හේතු තියෙනවා. අද රටම දන්නවා ඇයි හොරුන්ට දඬුවම් කරන්න බැරි වුණේ කියලා. අපේ තිබ්බේ තනි හන් දෙබි. මේක දෙමුහුන් ආණ්ඩුවක්. මේ හයිබ්‍රිඩ් ආණ්ඩුව තුලදී වැඩ කටයුතු කරනකොට අපිට එක ස්ථාවරයකට අපිට යන්න බැරි වෙච්ච එක අපි පිළිගන්නවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඊළඟට උපදින ආත්මවලදීවත් මේ වගේ දෙමුහුන් ආණ්ඩු තුල ආණ්ඩු කරන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. උපදින ආණ්ඩුව ආත්මයකදීවත් ඒ වගේ අවස්ථා. මොකද ඒ ජරා ගොඩවල් ඔක්කොම අපේ පැත්තට එන්නේ. අපිට තනි ආණ්ඩුවක් හැටියට වැඩ කරන්න බැරි වුණා. ඒක නිසා ඒ වගේ වංචාකාරයෝ ගණනාවක් හිටියා. ජනාධිපතිතුමා පත් කරා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. මේ හා සමාන පොතක් තියෙනවා. මේ හා සමාන වංචාවන් ගණනාවක්. ඒ එකකටවත් ජනාධිපතිතුමා පත් කරපු ඒ කොමිෂන් සභාවේවත් ජනාධිපතිතුමාට අඩග බැරුණා. ඒ ගැන ආරම්භයක් ගන්න. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජනාධිපතිතුමා යටතේ පවතින්නේ. අද පොලිසියේ ජනාධිපතිතුමා යටතේ පවතින්නේ. හැබැයි එතුමාටවත් ඒ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්න බැරුණා. ඒක නිසා මම සඳහන් කරනවා මේ සියලු දේවල් වලට අද අපේ පැත්තට තමයි කැරකිලා ඉන්නේ මේ සියලු දේවල්. ඒක නිසා අපි හොඳ ආරම්භයක් කරන් දිනවා. මලික් සමරික්‍රම අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා අපි උත්සාහ කරනවා ලංකාවට ආයුධයෙන් ගෙන්නගන්න. හැබැයි මේ ලංකාවේ දැන් තමනාසල දන්නවා එකපාරට ආණ්ඩුව තිබුණා ස්ථාවර විදිහට ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හිටපු ගමන් වෙන ආගමිත කෙනෙක් දිවුරුම් දෙනවා. ඉතින් මේ වගේ කුමන්ත්‍රණකාරී මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවල් මේ පාලන කාලය තුල සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේ වගේ බාධා ජයගෙන තමයි අපි මේ ගමන යන්නේ. කුමන්ත්‍රණකාරයොත් එක්ක මේ වගේ බාධා එක්ක ඒ වගේ අපේ මේ වැඩපිළිවෙල අර්ථාර්ථක වෙනවා දකින්න තව පිරිසක් කැමැත්තෙන් ඉන්නවා. දැන් මේ ඕමානේ ආයෝජකයා එනවනම් සතුටු වෙන්න බෑ මේ අය. මේගොල්ලෝ මේ කරනවන සතුටු වෙන්නේ නැහනේ. මේගොල්ලෝ එන්නේ නැහැ කියලා පුදුම සතුටක් ලබනවා ඒගොල්ලෝ. මේක ඉරිසියාව තියෙන්නේ. බයයි. ඉරිසියාව තියෙන්නේ. මම කියනවා
පේමරතුමා කාලය අවසන්.
ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරලා ඒ හදපු ඒ ආයෝජන එනකොට එකක් මේගොල්ලන්ට ආරම්භ කරන්න බැරුණා. ඊට පස්සේ ස්ථාවර ආණ්ඩුවක් හැටියට අපි මේ ආරම්භය අරන් තියෙන්නේ. ඒ නිසා අපි කියනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි මොන බාධක ආවත්, ඕගොල්ලෝ මොන තරම් ඉරිසියා කරත්, ඕගොල්ලෝ මොන තරම් සතුටු වුණත් අපේ මේ ගමන නවත්තන්න බෑ. ඒ වගේම අද මනෝගණිස නැමැතුමා ජාතික සමගිය ඇති කරන වෙනුවෙන් තුමා හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ ඌමනයි, මේ රටේ ජාතිවාදීන්ට, මේ වගේ ආගම්වාදීන්ට, වර්ගවාදීන්ට මේ දේශපාලනේට ඒකක් ගේනවා. ඒක නැති කරලා මේ රටේ සියලු ආගම් සියලු ජාතීන් එකට කටයුතු කරන්න
පුළුවන්
හදන්න හොඳ වැඩපිළිවෙලක් එතුමත් ආරම්භ කරලා තිනවා. අපි ඒකට සුබපතමින් මම නිදෙනවා. ස්තුතියි සභාපතිතුමනි.
ගෞරව සරවණ පවන්.
ගෞරව කුලකලෙන් තලවරවකලේ, சகல மதங்களும் தத்தம் வழியில் சீரிய வளர்ச்சியை கொண்டிருக்கும் நிலையில் இந்து மதமும் அதற்குரிய வளர்ச்சி போக்கையும் முன்னேற்றத்தையும் கொண்டிருக்க வேண்டியது மிக அவசியம். ஆனால் வடக்கு மாகாணத்தில் மட்டுமன்றி நாடு முழுவதும் உள்ள இந்து கோவில்களுக்கு ஏற்பட்டிருக்கும் நிலை, அச்சுறுத்தல்கள், மத அழிப்பு நடவடிக்கைகள் தற்போதும் தீவிரமான நிலையில் நீடித்துக் கொண்டிருக்கின்றன என்பதை யாரும் மறுக்க முடியாது. நல்லாட்சியில் நல்லது நடக்கும் என்று எண்ணிய மக்கள் முன்னைய ஆட்சி போன்றுதான் தற்போதும் நிலைமை உள்ளது என்பதை எண்ணி இந்துக்கள் வருந்தும் நிலை காணப்படுகிறது. வடக்கு தொடக்கம் தெற்கு வரை இந்துக்களின் நிலை, இந்து கோவில்களின் நிலை, இந்து அமைப்புகளின் நிலை இதுதான். வடக்கு மாகாணத்தில் அனைவருக்கும் தெரிந்த காங்கேசன் துறையில் கடலோரம் அமைந்த தங்குமிட விடுதி இந்து சமயத்தவரின் தர்ம சொத்து. 106 ஏக்கருடைய அந்த இடத்தில் சுக்கிரவார திருகோண சத்திரம் என்ற சத்திரம் இருந்தது. இந்து சமயத்தவர்களுக்குரிய இந்த இடத்தை இராணுவத்தினர் கையகப்படுத்தியுள்ளது. இந்த இடங்களை தனியார் சிலருக்கு வழங்குவதற்கான சதிகள் நடந்தேறிக் கொண்டிருக்கின்றன. பௌத்தர்களுக்கு தலதா மாளிகை எவ்வளவு முக்கியமானதோ, எந்த அளவுக்கு புனிதமான இடமோ அந்த அளவுக்கு யாழ்ப்பாணம் கீரிமலை இந்துக்களுக்கு முக்கியமானது, புனிதமானது. அங்கு அமைக்கப்பட்டுள்ள அரசு தலைவர் மாளிகையை சுற்றுலா தலமாக மாற்றும் யோசனை முன்வைக்கப்பட்டுள்ளது. அவ்வாறு செய்வது கீரிமலையின் புனிதத்தன்மையை கெடுத்துவிடும். இதே கீரிமலையில் மிக முக்கியமான கிருஷ்ணர் கோவில் உட்பட முக்கியமான 3 கோவில்கள் இராணுவத்தினரின் பிடிக்குள் தான் இன்னமும் உள்ளன. அங்கு 24 வருடங்களாக எவரும் செல்ல முடியாதவாறு, வழிபாடுகள் செய்ய முடியாதவாறு இராணுவத்தினர் தடை போட்டுள்ளனர். காங்கேசந்துறை குருநாத சுவாமி கோவில் வாசலில் அரசமரம் காணப்பட்டதால் அந்த இடத்தில் புத்தர் சிலை வைத்துள்ளனர். இது உட்பட இந்து சமய பாரம்பரிய இடங்களில் இத்தகைய சிலைகள் திடீர் திடீரென முளைக்கின்றன. இவை பௌத்த மதம் மீதான வெறுப்புணர்வை இந்துக்கள் மனதில் வளர்ப்பவையாக அமைந்துவிடக்கூடாதல்லவா? பல இயக்கச்சியில் சமய நிறுவனங்களுக்கு சொந்தமான நிலங்களில் இராணுவத்தினர் முகாம்கள் அமைத்துள்ளனர். ஏனையின் வீதியோரம் உள்ள இந்து நிறுவனத்துக்குரிய காணியை கூட இராணுவத்தினர் இன்னும் விடுவிக்கவில்லை. இவற்றுக்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். விசாக் போன்ற நாட்களில் வடக்கில் மதுபான விற்பனை நிலையங்கள் பூட்டப்பட வேண்டும் என்ற கட்டாயம் உள்ளது. ஆனால் இந்து பெருநாட்களான தைப்பொங்கல், சிவராத்திரி, தீபாவளி போன்ற நாட்களிலும் மதுபான விற்பனை நிலையங்களை பூட்டுவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். நாட்டில் பௌத்த பல்கலைக்கழகம் போன்று இந்து பல்கலைக்கழகம், இந்து பீடங்கள் உருவாக்கப்பட வேண்டும். அங்கு இந்து சமய ஆராய்ச்சிகள் இடம்பெற வேண்டும். அதற்கான வழிவகைகள் உருவாக்கப்பட வேண்டும். பௌத்தர்கள் புத்தகாயா செல்வது போன்று, இஸ்லாமியர்கள் மெக்கா செல்வது போன்று, இந்துக்கள் யாழ்ப்பாணத்தில் இருந்து இந்தியாவில் உள்ள சிதம்பரம், காசி உட்பட புனித தலங்களுக்கு யாத்திரை சென்று வர ஏற்பாடுகள் செய்யப்பட வேண்டும். யாழ்ப்பாணத்தில் போர்க்காலத்தில் அழிந்த பாதிக்கப்பட்ட கோவில்களுக்கு முன்னைய அரசுகள் போதிய இழப்பீடுகள் வழங்கியிருக்கவில்லை. ஏராளமான விக்கிரகங்கள் திருட்டு போயிருந்தன. இவற்றுக்கு மிதமிஞ்சி 2 லட்சம் ரூபாவுக்கு மேல் இழப்பீடு வழங்கப்படவில்லை என்று கோவில் நிர்வாகத்தினர் முறையிடுகின்றனர். அந்த கோவில்களுக்கு மீள இழப்பீடு உரிய தொகையில் வழங்கப்பட வேண்டும். முல்லைத்தீவில் செம்மலை பிள்ளையார் கோவில் விவகாரம், நீராவியடி பிள்ளையார் கோவில் விவகாரங்களில் பிக்குமார் மோசமாக நடந்து கொள்கின்றனர். அவர்களுக்கு தொல்பொருள் துணைக்களத்தினர் வேண்டத்தக்க உதவி ஒத்தாசை செய்து இந்து கோவில்களின் வளர்ச்சியை முடக்குவதில் குறியாக உள்ளனர். இந்து கோவில்களை அடக்கி ஆள்வதில் பிக்குகளும் தொல்பொருள் துணைக்களத்தினரும் மிக தீவிரமாக செயற்பட்டு வருகின்றனர். கோவில் எல்லைக்குள் புத்தர் சிலைகளை வைக்கின்றனர், விகாரைகளை கட்டுகின்றனர். அதற்காக இந்து கோயில்களின் வழிபாடுகளை கூட முடக்குகின்றனர்.
இந்து கோவில்களில் உள்ள இடங்கள் தொல்பொருள் திணைக்களத்துக்கு சொந்தமானவை என்று சாக்குப்போக்கு சொல்லி பாரம்பரியமாக இருந்த அங்கு வழிபாடு நடைபெற்ற கோவில்களை அகற்றுமாறு புதுக்கதை விடுகின்றனர். போலீசாரும் பெரும்பான்மை இனத்தவர்களுக்கு சார்பாகவே ஏற்பட்டுள்ள சம்பவங்கள் பதிவாகியுள்ளன. இப்படியெல்லாம் அட்டூழியம் செய்வது இந்து மதம் மீதான திணிப்பாக இந்த அரசுக்கு தெரியவில்லையா? ஏன் அரசு வேடிக்கை பார்த்துக் கொண்டிருக்கின்றது? ஏன் நடவடிக்கை எடுக்கவில்லை? திருகோணமலை திருக்கோணேஸ்வரத்தில் தங்குமிட விடுதி இல்லை, மலைக்கு செல்லும் பாதை சீரில்லை, கிண்ணியா வெந்நீரூற்று பற்றி சைவம் பற்றிய வரலாற்று நூல்களில் குறிப்பிடப்பட்டுள்ளன. அங்கு பிள்ளையார் சிலை இருந்தது, அதை உடைத்து பிக்கு கையகப்படுத்தியுள்ளார். அந்த இடத்தை மீள இந்துக்களிடம் கையளிக்க நடவடிக்கை எடுக்க வேண்டும். அங்கு இந்துக்களுக்கான மடம் இல்லாமல் செய்யப்பட்டுள்ளது, அது மீள அமைக்கப்பட வேண்டும். கொழும்பில் வெள்ளவத்தை, பம்பளப்பிட்டி, தெகுவலை உட்பட்ட பல இடங்களில் இந்துக்கள் செறிந்து வாழ்கின்றனர். அதனால் வெள்ளவத்தை கடற்கரையில் இந்து சமய அந்திம கிரிகைகள் இடம்பெறும் வகையில் மடம் அதற்குரிய வசதிகள் ஏற்பாடு செய்ய வேண்டும்.
உங்களுக்கு 2 நிமிடங்கள் இருக்கு.
இது மேல் மாகாணத்தில் உள்ள இந்துக்களுக்கு மாத்திரமின்றி இந்த இன்னும் பல மாகாணத்தில் உள்ள இந்துக்கள் அந்திம கிரிகைகள் செய்ய வழிவகுக்கும். இதுவும் அவசியம் ஏற்படுத்தப்பட வேண்டும். இந்து சமய ஆராய்ச்சிகள் இந்து தத்துவவியலை ஆராய்ச்சி செய்யும் நோக்கில் இந்திய பல்கலைக்கழகங்களுக்கு சென்று அவற்றை தொடரவோ புலமை பரிசல் திட்டம் எதுவுமே இந்துக்களுக்கு இல்லை. இனிமேலாவது புலமை பரிசல் திட்டங்களை ஏற்படுத்தப்பட வேண்டும். இந்த புலமை பரிசல் பிற மதங்களுக்கு உண்டு என்பதை ஞாபகப்படுத்த விரும்புகின்றேன். இவை தவிர கோவில்கள் சமய பணிகளை விரிவாக்க, சமூக பணிகளை மேலும் சிறப்பாக செய்விக்க அவர்களுக்கு ஏற்ற ஆலோசனைகள் உதவிகள் வழங்கப்பட வேண்டும். வறுமையில் உள்ளவர்களை தூக்கி வழிகாட்டி விடக்கூடியதாகவும் ஒவ்வொரு கோவில்களிலும் மாற வேண்டும். அதற்கேற்ற நடைமுறைகளை அறிமுகப்படுத்துவது சிறப்பாக இருக்கும். கௌரவ அமைச்சர் அவர்களே, நான் இதில் பல விடயங்களை முன்மொழிந்திருக்கின்றேன். இதை நிச்சயம் இதை சீர்தூக்கி பார்க்க வேண்டும், கவனத்தில் எடுக்க வேண்டும். தற்போது இந்துக்களுக்கு இந்து கோவில்கள் மாத்திரமல்ல, அவர்களுடைய எல்லா வழிகளிலும் இந்து சமயம் வளர்க்கப்பட வேண்டும். முக்கியமாக இந்துக்களுக்கென ஒரு பல்கலைக்கழகம் உருவாக்கப்பட வேண்டும் என்று வினயமாக கேட்டுக்கொள்கின்றேன். நன்றி, வணக்கம்.
நன்றி உறுப்பினர் அவர்களே. ஒன்றபல்ல தாரக பாலசூரிய
கரு மூலாசர் மந்திரித்துமணி மற்றும் வினாடி ගායක් වගේ කාලයක් අපේ මලික් සමර වික්‍රම ඇමතුමාගේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳව අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්නත්, ඒ වගේම අපේ මනෝ ගණේෂන් ඇමතුමාගේ අමාත්‍යාංශය පිළිබඳව කතා කරන්නත් වෙලාවක් වෙන් කරපු එක පිළිබඳව මම ඉස්ලාම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද මෙතන අපේ මලික් සමර වික්‍රම ඇමතුමා නැහැ, මම හිතන්නේ එළියට ගිහිල්ලා සමහරලාට එතුමා අර මම හිතන්නේ ආණ්ඩුපක්ෂයේ අර බැක් බෙන්චර්ස්ලා කිව්වා එතුමාගේ වැශිෂ්‍යත් පරද්දවනවා කියලා. ඉතින් එතුමා අර අනික් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් එකව කරා ගත්තොත් බොහොම හොඳයි කියලා මම හිතනවා. නැත්තම් මම ඔබතුමා ගැන තමයි කතා කරේ ගරු ඇමතුමා. ඔබතුමාගේ අමාත්‍යාංශයේ වැශිෂ්‍යත් පරද්දවනවා කියලා කිව්වා. ඉතින් එහෙනම් අද හවසට පොඩ්ඩක් ඒ ඔබතුමාලාගේ බැක් බෙන්චර්ස්ලා ටික එකව කරා ගත්තොත් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ වෙතත් ගරු ඇමතුමනි, now your ministry basically entitles the Minister of Development Strategies and International Trade. So now I don't know about the develop what sort of development strategies that you have you are planning on pursuing. Then obutuma ara salasmak hatiyata e samvardhana kramavedayak hatiyata giniyanda hadenawa nan api ara supply chain eke e kotas karayan karayan wenawa nan man hitanne eke echcharama honda development strategy ekak neve. Then api development strategies සැලසුම් ආර්ථික සංවර්ධන සැලසුම් 5-6ක් විතර දාලා තිබෙනවා. 5-6ක් දැම්මත් මොන සැලසුම්ද ක්‍රියාත්මක වන්නේ කියන එකත් ඒ ආයෝජකයන්ට මෙතනදී විශාල ගැටලුවක් තිබෙනවා. ඒ වගේම ගරු මූලසනාරුණ මන්ත්‍රීතුමනි, මේ මේ යහපාලන ආණ්ඩුවේ ඒ නියෝලිබරල් ඒ සංවර්ධන සැලසුම් දිහා බැලුවොත් එහෙම ඒ සම්පූර්ණයෙන්ම කෘෂිකර්මය විනාශ කරලා ඉන්පසර මෙගාපොලිස් නගර හදලා, එතකොට ඒ මෙගාපොලිස් වලට එතකොට ආයෝජකයෝ ගෙනල්ලා යම් කිසි විදිහකට රට එහෙම සංවර්ධනයක් කරන්න හදනවා නම් මං හිතන්නේ මේ ක්‍රමවේදය ඒකට යම් කිසි විදිහකට මේ රටට ගැලපෙන්නේ නැහැ. I think, you know, when we need to think of a development strategy, that development strategy needs to detail with the socio-cultural aspects of the country. The Hungakwila Otagaru, Emetumani, Lankaya Kati Gila, Megapolis, Nagaraga in the Kamathina, Kati, Gedari the Ganatama, Vedda in the Kamathina. So I think, you know, if you can adopt a development strategy where you use clusters and where you can go home and work for, at a place, maybe within a 1 hour's drive from your office, from your home, I think that, that will probably be a better development strategy. හැබැයි මං හිතන්නේ මේ රජයේ ඒ සැලැස්ම අපේ අගමැතිතුමාගේ ඒ සැලැස්ම යම් කිසි විදිහකට මේ මේක එච්චරම රටට ගැලපෙන්නේ නැහැ කියන එක විදිහ කියන එක තමයි මම මෙතනදී කියන්න හදන්නේ. ඒ වගේම මං හිතන්නේ මෙතනදී ගරු අගමැතිතුමනි මේ අර පසුබිමත් හදන්න ඕනේ. මේ දැන් අපේ ඔබතුමාට කොච්චර මේ ආයෝජකයෝ ගේන්නත් අපි ගත්තොත් එහෙම corruption perception index එක දැන් අපි හැමදාම එක තැනමයි තියෙන්නේ. දැන් 2018 දී වෙනසක් වෙලා නැහැ. දැන් එතකොට කවුරු හරි ආණ්ඩු පක්ෂයේ ඇමති කෙනෙක් කියන්න පුළුවන් නේ නම් ගිය අවුරුද්දේදී මේක points දෙකකින් වැඩි වුණා කියලා. සාන දෙකකින් ඉදිරියට ආවා කියලා. හැබැයි එතකොට තව විපක්ෂයක් කෙනෙක් කියන්න පුළුවන් ඊළඟ එපිට ඊට එපිට අවුරුද්දේ මේක එක තැනක් පල්ලෙහා හරි ගියා කියලා. ඊළඟ ඊට ඊට එපිට අවුරුද්දේ තවත් තැනක් පල්ලෙහා හරි ගියා කියලා. එතකොට මේකෙන් අපි අපි ඉන්නේ මේ 89 වගේ 90 වගේ ස්ථානයක මේකෙන් අපි දැකලා නැහැ මේකෙන් වර්ධනයක් වෙනවා. So we need to have political will to fight corruption and create the environment in this country for the investors to come in. So I think that you'll take that into account. I'll talk on your ministry too. ඒ වගේම ගෞරව මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මං හිතන්නේ අපේ ඇමතුමාට යම් කිසි විදියකට දැන් මෙතනදී ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය පෙන්වන්න හදනවා මේ විපක්ෂයේ මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට විරුද්ධයි කියලා. නෑ විරුද්ධ නෑ. මම කියන්නේ වෙළඳ ගිවිසුම් අපි තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි දැන් මේ ජාත්‍යන්තර වෙළඳාමත් වෙනස් වෙලා තිබෙනවා. දැන් අපි ජාත්‍යන්තර වෙළඳාමේ ගරු ඇමතුමදී ඉස්සල්ලා ඉස්සර කාලේ වගේ මෙහෙ මොකක් හරි දෙයක් නිෂ්පාදනය කළා. එතකොට ඒ නිෂ්පාදනය කරපු දේ පිටරටටරලා එතකොට පිටරටේ නිෂ්පාදනය කරපු දෙයක් මෙහ ලංකාවට ගේන වෙළඳාමක් ගැන නෙවෙයි දැන් අපි මේ කතා කරන්නේ. දැන් අපි ගත්තොත් මේ ජාත්‍යන්තර වෙළඳාම ගැන තිබෙන ගිවිසුම් දැන් මේ බලන්න ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක මේකේ වචන කීයක් තිබෙනවද මම හිතන්නේ මෑතකදී අසම් කළා තිබෙනවා සිංගප්පූරු ඇමරිකානු ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ඒ මම හිතන්නේ වචන 150,000කට වඩා ප්‍රමාණයක් තිබෙනවා දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා නැෆ්ටා ඇග්‍රීමන්ට් එක දිහා බැලුවොත් එහෙම ඒතර එච්චර වචන ප්‍රමාණයක් නෑ 15,000ක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ ඒතකොට මේ ජාත්‍යන්තර වෙළඳාම එන්න ඒතකොට මේ ඇත්තටම මේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව නෙවෙයි තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මේ මේ ජාත්‍යන්තර ආයතනවල ඒ කට්ටියගේ අයිතිවාසිකම් කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක පිළිබඳව තමයි දැන් ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳාම තිබෙන්නේ specially if there's if you are going to be involved in that supply chain management process ඒ වගේම ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි අපි තේරුම් ගන්න ඕනේ මේ ජාත්‍යන්තර වෙළඳාම තුලින් රටකට කොච්චර වාසියක් ලැබෙනවාද කියන එක දැන් අපි දන්නවා ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳාමෙන් ඒ විශාල වාසියක් ලැබෙනවා. නමුත් මේ එකෙන් සමහර පාර්ශ්වවලට මේකෙන් අවාසියකුත් ලැබෙනවා. ඒ වගේම හුඟක් රටවල්වල ඒ ජාත්‍යන්තර වෙළඳාම තුලින් එක පන්තියක් විතරක් පෝසත් වෙනවා නම් මේකෙන් තේරුමක් නැහැ. දැන් අපි හුඟක් වෙලාවට අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කියන උදාහරණය තමයි මේ වියට්නාමයේ පිළිබඳව කතා කරනවා බිලියන 300කට වඩා එහේ වෙළඳාමක් කරනවා කියලා කියනවා. දැන් ගිය අවුරුද්දේ වියට්නාමයේ බිලියනර්ස්ලා 8 දෙනෙක් හිටියා. ඊට එපිට අවුරුද්දේ දෙන්නයි හිටියේ. හැබැයි ඒ වුණාට ඒ වෙළඳාමේ ඒ වියට්නාමයේ මම හිතන්නේ දැන් හැමතුමා බස් එකේම වියට්නාමයේ ගිහිල්ලා බැලුවොත් එහෙම Wi-Fi තියෙනවා හැම බස් එකකම. ඒකට හැම කඩේකටම Wi-Fi තියෙනවා. දැන් හැමතුමා වියට්නාමයේ ගියොත් නම් බස් වල යන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් මම ඔතුමා බැරුවලා ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ ඔක්කොම Gucci shops තියෙනවා, Louis Vuitton shops තියෙනවා නැති දෙයක් නැහැ. නමුත් ඒක පුද්ගලික ආදායම දිහා බැලුවොත් එහෙම කරුව හැමතුමනි මොකද අපි දන්නවා ලංකාවටත් වඩා අඩුයි වියට්නාමයේ ඒක පුද්ගලික ආදායම. එතකොට මේ වගේ දේවල් අපි දැක්කා ජාත්‍යන්තර වෙළඳාම තුලින් අනෙක් රටවල් වලත්. දැන් උදාහරණයක් ගත්තාන් පස්සේ NAFTA එක ගත්තාන් NAFTA agreement එක පස්සේ අවුරුදු 5ක් 10ක් යනකොට ලෝකේ පෝසත්න පුද්ගලයා බිහි වුණේ මෙක්සිකෝවයි. කාලෝ ස්ලිම් කියන පුද්ගලයා. නමුත් ඒ මෙක්සිකෝවෙන් පෝසත්න පුද්ගලයා බිහි වුණාට ඒ රටේ ඉන්න මිනිස්සුන්ට ඒ ජාත්‍යන්තර වෙළඳාමෙන් වැඩක් නැත්තම් තේරුමක් නැත්තම් ඉතින් මං හිතන්නේ ඒ එක පුද්ගලයේ පෝසත් කරන එකේ තේරුමක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ජාත්‍යන්තර වෙළඳාම නැත්තම් සිංගප්පූරු ගිවිසුම හරහරි අපේ කෑගල්ලේ ඉන්න ගම්බිරිස් ගොවියට ගරු ඇමතුමනි ඊපස්සේ මේ ඒ ජීවත් වෙන්න බැයි නම් ඒ නැත්තම් වියට්නාමෙන් ගම්බිරිස් ගෙනල්ලා ඒව මිශ්‍ර කරලා එතකොට මේ වෙළඳට හරි මුදලක් දෙන්න බැයි නම් ඉතින් මං හිතන්නේ ඒ වෙළඳ ඒ වගේ වෙළඳාමකින් වැඩක් නැහැ. මං ඔබතුමත් එක්ක සම්පූර්ණයෙන්ම එකග වෙනවා. දැන් කවුරු හරි එක පුද්ගලයෙක් නිෂ්පාදනය කරනවා නම් අපි කියමුකෝ කවුරු හරි ලංකාවේ ඔක්කොම ටයිල් නිෂ්පාදනය කරනවා. එතකොට අපි බද්දක් ගහලා එතකොට හැම පාරිභෝගිකයාටම ඒ බද්ද නිසා අවාසියක් දෙනවා නම් අපි ඒක යම් කිසි විදිහකට වෙනස් කරන්න ඕනේ කියන එක මං ඒ එතන ඒ ස්ථාවරයේ ඉන්නවා. ඒ වගේ මං හිතන්නේ මේ ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරනකොට ගරු ඇමතුමනි අපි ජාතික ප්‍රතිපත්තියක් ඉස්සෙල්ලාම හදන්න ඕනේ. අපි ජාතික ප්‍රතිපත්තියක් හැදුවේ නැත්නම් තේරුමක් නැහැ. දැන් මේ සිංගප්පූරු පුරු ගිවිසුම පිළිබඳවත් ජනාධිපතිතුමා කොමිසමක් පත් කරපු
Honorable member, you have 2 more minutes. Yes.
ඒ ගිවිසුමේ විශාල අඩුපාඩු තිබෙනවා කියලා කිව්වා. එතකොට මෙතනදී අර එක කණ්ඩායමක් මේ ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරන අපේ මහාචාර්ය සමරවීර වගේ කට්ටියම දාලා මේ ගිවිසුම් වලට යොමු කරන එක තේරුමක් නැහැ. මං හිතන්නේ මෙතනදී කණ්ඩායමක් විශාල කණ්ඩායමක් හදලා මේ ගිවිසුම් ඇත්තටම තේරුම් ගන්න පුළුවන්ද බලන්න මේ පොතේ කොච්චර ලොකුද කියලා මේ ගිවිසුම් තේරුම් ගන්න පුළුවන් කට්ටියක්. මං කියන්නේ අපේ මහාචාර්යතුමා තේරුම් ගන්න බෑ කියන එක නෙවෙයි. ඒ වගේම මේක විනිවිද භාවකින් කරන්න උවමනාවක් තිබෙනවා. දැන් අද ඔබතුමාට තිබෙන ලොකුම චෝදනාව තමයි මේ ඔබතුමාගේ තියෙන උනන්දුව වැඩිකමටද කොහෙද මන් දන්නේ නැහැ විනිත භාවකින් මේ ගිවිසුම් මස්සම් වෙලා නැහැ කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මං හිතන්නේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අපි විරුද්ධ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම මං ඉස්සෙල්ලා පැවසු අන්දමටම මේ ජාත්‍යන්තර ගිවිසුම් හරහා ඒ රටේ සමස්ත සංවර්ධනයක් වුණාට යම්කිසි පාර්ශවයකට මේකෙන් අගතියක් වෙන්න පුළුවන්. ඒකට ඒක රජයේ මූලික වගකීමක්. ඒ අගතියක් වෙන කට්ටියට යම්කිසි විසඳුමක් දෙන එක. නැත්නම් ඒ එක්කෙනෙක් දෙන්නෙක්ට ඒ සංවර්ධනයක් වෙලා අනික් කට්ටියට අගතියක් වුණාට ඒක තේරුමක් නැහැ කියන එක තමයි මම කියන්න හදන්නේ. ඒ වගේම ගරු මූලස්සන අරුඩ මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න අපේ මනෝ කනිෂන් ඇමතුමාගේ අමාත්‍යංශ ගැනත් මගේ වචනයක් හරි දෙකක් හරි අදහසක් කරන්න. දැන් ඇමතුමා මේ නැෂනල් ඉන්ටග්‍රේෂන් අමාත්‍යංශය මං හිතන්නේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට ඇමතුමා අපි පුළුවන් තරම් කට්ටියව එක්කව කරන්න හදනවා මිසක් මෙතනදී කට්ටියව වෙන් කරන්න හදන්න හොඳ නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් රජයේ ප්‍රතිපත්තිය මොකද්ද? පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශවලදී. ඒතකොට මොකක් හරි ඒ සුළු ජන කොට්ටාසයක් ඉන්නවා නම් ඒ කට්ටියට වෙනම ප්‍රාදේශීය සභාවක් හදන විදිහට තමයි ඒ ප්‍රතිපත්තිය තිබෙන්නේ. හැබැයි මේක නෙවෙයි වෙන්න ඕනේ ගරු ඇමතුමා. මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකට ජීවත් වෙන ඒ සංස්කෘතියක් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. දැන් අපි ඔබතුමා මං හිතන්නේ දන්නවා සිංගප්පූරුවේ ලී කොන් යූ මහත්මයා අර ඒ කට්ටියගේ ගෙවල් දෙනකොට කුලියට දෙනකොට කොහොමද කරේ කියන එක. ඒතකොට මේ පැත්තේ මැලේ කෙනෙක් ඉන්නවා නම් ඊපස්සේ දෙමළ දමිළ කාට හරි ගියක් දෙනවා නම් ඊපස්සේ චීන කට්ටියකට තමයි දුන්නේ. ඒතකොට මේ කට්ටිය කියන්නේ මික්ස් එකක් ඇතිකරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින්
හොන්ඩරබල් මිනිස්සර්
මේ ඔබතුමා කියන කාරී පිළිගන්නවා. මොකද මට ප්‍රතිපත්ති කඩේට මේ රටේ මේ දමිළ ප්‍රාලේ කොට්ටාස, මුස්ලිම් ප්‍රාලේ කොට්ටාස, සිංහල ප්‍රාලේ කොට්ටාස කියලා මම ඒකට වැකගෙන පාසල් තේම තමයි. දෙමළ පාසල්, සිංහල පාසල්, මුස්ලිම් පාසල් එපා. එක වාලේ යටතේ තමිල ළමයි, සිංහල ළමයි, මුස්ලිම් ළමයි එක වාලේ යටතේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න ඕන. දැන් රටේ නැහනේ. එතකොට සමහර ජාතියේ පමණක් ඒ වගේ අවස්ථා දවා දීලා අනිත් ජාතියට එම් නැහැ කියනකොට තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධ අපි දීර්ඝ සාකච්ඡාව, පක්ෂපක්ෂ සාකච්ඡා කරලා ජාතික ප්‍රතිපත්තිය අදන්න ඕන අපි. අදලා යදන්න යන්න. අදනකම් මට කරන්න දෙයක් නැහැ. මම විතර ඉදිරියට මේක විස්තර කරන්න බෑ. පක්ෂේ විපක්ෂ ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕන මේක. රටෙන් ගේ දේශවල පැත්ත කරලා දාලා ජාති පැත්ත කරලා වැඩ කරන්න.
Honorable member please wind up.
One more minute.
මගේ මෙතුමගේ වෙලාවම ගත්ත නැහැ.
බොහොම සුදුයි. ඒ වගේම ගරු ඇමතුමා මම විශ්වාස කරනවා දැන් අත වශයෙන්ම අපේ දැන් ඕනෑම සංස්කෘතික තිබෙනවා ඒ සබ් කල්චර් කියන එක. නමුත් ඒ දැන් අපි ගත්තොත් එහෙම සමහර වෙලාවට මගේ දැන් නෝනා මීගමුවෙන් දැන් මම කෑගල්ලෙන් මීගමු පැත්තට යනකොට ඒ කට්ටියගේ වෙනම සංස්කෘතියක් තිබෙනවා. නමුත් කෙසේ වෙතත් අපි ඒ තියෙන සබ් කල්චර් එක ඒ සිරිත් විරිත් යම්කිසි විදියකට ඒ රටේ සිරිත්විරිත් එක්ක ඒ ගැටලුවක් ඇති වෙනවා නම් අපි මං හිතන්නේ මේක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා මඩ කලපුව පැත්තේ එහෙම දැන් අපේ මුස්ලිම් සහෝදරයෝ හෙල්මට් දාන්නේ නැතුව යනවා. ඒකට මං දන්නේ ඇයි හෙල්මට් දාන්නේ නැතුව යන්නේ කියලා. නමුත් ඒක නීති අපේ රටේ නීතියක් තිබෙන්න ඕනේ. ඒකට මං හිතන්නේ එක පැත්තකින් කරු මූලස්සන අරුඩ මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්න යම්කිසි විදියකට අපිට විසඳුමක් විසඳුමක් අපිට ගේන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් මගේ පෞද්ගලික මතයක් විතරයි අපේ රටේ එක නීතියයි තිබෙන්න ඕනේ. ඇතුව මේ මුස්ලිම් වරුන්ට එක නීතියකුයි, එතකොට දමිළ කට්ටියට තවත් නීතියකුයි, එතකොට සිංහල කට්ටියට තවත් නීතියකුයි, එහෙම තියලා මේ මේ කොහොම එහෙම
හොඳයි හොඳයි මන්ත්‍රීතුමනි,
අපි ඔක්කොම නීතිය යටතේ එකයි කියලා කියන්නේ කරු මූලස්සනට මන්ත්‍රීතුමනි. ඉතින් මම හිතන්නේ අපේ ඇමතිවරු දෙන්නටම මම සුපැතන ගමම්ම, විශේෂයෙන්ම අපි මලික් සමර වික්‍රම ඇමතිතුමාගේ ඒ ඒ ප්‍රතිපත්ති වල යම් කිසි සංශෝධනයක් ගේන්න ඕනේ. මම විශ්වාස කරනවා even if you need to
make labor
do that, we know there's a shortage of certain areas of labor. Thank you.
Gaurava Velukumar, honorable minister.
I would like to thank the honorable member for his progressive suggestions. We certainly look at that.
Gaurava Velukumar
nandri visheshayen mam matak karannata one jathik ekabaddha pilibandawa mata prathamayen katha kara තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කියපු ඒ අදහසට අපි එකඟ වෙනවා. ඒ වගේම එය ඉටු කරගන්නට විපක්ෂයක් හැටියට ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම අද පවතින මෙම වැයශේෂය පිළිබඳවත් ඒ වැයශේෂය අද අවසානයේ පසුපෙළ මන්ත්‍රීවරු පරාජය කරනවා කියලා එතුමා ඉදිරිපත් කරපු ඒ කාරණාව මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම පසුපෙළ මන්ත්‍රීවරු ඇටියට අපි මේ වැයශේෂය, ඒ වගේම මේ අපේ මේ බජට් එක අපි රැක ගැනීම පිළිබඳව අපි සම්පූර්ණ සහයෝගය මේ රජයේ සමග අපි සම්පූර්ණ සහයෝගයෙන් සිටිනවා කියන එක මතක් කරන්නට ඕනේ. ඉන්ද්‍ර පේසපඩගෙන්ර අමච්චිகளிலே இந்த அலுவல்கள் அமைச்சி தொடர்பாகவும் இந்து சமய கலாச்சார திணைக்களம் தொடர்பாகவும் முதலிலே சில விடயங்களை குறிப்பிடலாம் என நினைக்கின்றேன். குறிப்பாக தேசிய ஒருமைப்பாடு, அதேபோல இந்து விவகார அமைச்சு இரண்டினையும் கொண்டிருக்கக்கூடிய கௌரவ அமைச்சர் மனோகணேசன் அவர்கள் இந்த சமய செயற்பாட்டின் ஊடாக எங்களுடைய இந்த நாட்டினது தேசிய ஒருமைப்பாட்டை கட்டியெழுப்புவது தொடர்பான அவருடைய கவனத்தை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இதிலே குறிப்பாக இந்து விவகாரம் தொடர்பாக நாங்கள் பேசுகின்ற போது, கடந்த 2-3 தசாப்த காலமாக ஒரு பெயரளவிலே இருக்கின்ற ஒரு அமைச்சாகவும், பெயரளவிலே நடத்தப்படுகின்ற ஒரு திணைக்களமாகவும் இந்து கலாச்சார திணைக்களம் இருக்கின்றது என்பதனை இந்த இடத்திலே வருத்தத்தோடு தெரிவிக்க வேண்டும். அதற்கு அவ்வாறு நான் தெரிவிப்பதற்கான காரணம், குறிப்பிட்ட ஆண்டுதோறும் வரவு செலவு திட்டத்தில் ஒதுக்கப்படுகின்ற ஒரு கணிசமான தொகையை இந்து சமயம் தொடர்பாக பகிர்ந்தளிப்பதுதான் அதனை பொறுப்பாக இருந்த அமைச்சரினுடைய நடவடிக்கையாகவும், அதனை மேற்பார்வை செய்து பரிபாலனம் செய்வதுதான் அந்த திணைக்களத்தினது வேலையாகவும் இருந்திருக்கின்றது என்பது கடந்த கால பதிவுகள் எடுத்து காட்டுகின்றது. ஆகவே அதனை தாண்டிய இந்து அலுவல்கள் தொடர்பாக, இந்து விவகாரம் தொடர்பான அதனை தாண்டிய ஒரு முன்னெடுப்பினை கௌரவ அமைச்சர் அவர்கள் மேற்கொள்ள வேண்டி இருக்கின்றது என்பதை ஞாபகப்படுத்துகின்றேன். குறிப்பாக இன்று நாங்கள் இந்து சமயம் தொடர்பாக பேசுகின்ற போது, இந்து ஆலயங்கள் இந்து கோவில்களை எடுக்கின்ற போது, இந்து கோவில்களிலேயே அதிகபட்சமாக இருக்கக்கூடிய நிர்வாக குறைபாடுகளும், அதிகபட்சமாக இருக்கக்கூடிய நிர்வாக மோசடிகளும் இந்த ஆலயங்களுக்குள் கோயில்களுக்குள் நடைபெறுகின்றது. ஆனால் அது தொடர்பாக இந்து கலாச்சார அமைச்சினூடாகவோ அல்லது இந்த திணைக்களத்தினூடாகவோ நேரடியான ஒரு நடவடிக்கையை மேற்கொள்ளக்கூடிய அதிகார வரம்புகள் அல்லது சட்ட வரம்புகள் இதுவரையும் ஏற்படுத்தப்படாமல் இருக்கின்றது. ஒரு பெயரளவிலே அவர்களுக்கு கொண்டு வரப்படுகின்ற அந்த முறைப்பாடுகளை சாதாரணமாக விசாரித்துவிட்டு அதனை மூடி மறைத்து கைவிட்டுவிட்டு இருக்கின்ற ஒரு போக்கு தான் கடந்த காலம் முழுவதும் காணப்படுகின்றது. இதனால் நாங்கள் இந்த நாட்டிலே சமூக ஒருமைப்பாட்டை பேசுகின்ற வேளையிலே ஒரு சமூகத்துக்குள் இருக்கக்கூடிய சமூக ஒருமைப்பாடு தொடர்பான ஒரு கேள்வி நிலை ஏற்படுகின்ற இந்த சமயஸ்தலங்களில் இருக்கக்கூடிய இந்த சரியான வரைமுறை இல்லாத ஒரு நடவடிக்கை. ஆகவே நான் நினைக்கின்றேன், பொறுப்புள்ள அமைச்சர் என்ற வகையிலே இந்த ஆலயங்களினது பரிபாலனம், இந்த ஆலயங்களினது நிர்வாக செயற்பாடுகள் தொடர்பாக, அதனுடைய கட்டுப்பாடுகள் தொடர்பாக சரியான ஒரு சட்ட வரைவை, சட்ட முறையொன்றை உங்களுடைய காலப்பகுதியிலே ஏற்படுத்தி இந்த இருக்கக்கூடிய முறையற்ற வழிமுறையிலான இந்த செயற்பாடுகள் தொடர்பாக தாங்கள் கவனம் செலுத்த வேண்டும் என்பதை இந்த சபைக்கு நான் முன்வைத்துக் கொள்கின்றேன். அதே போல ஒரு கட்டத்திலே அபி தன்வா திதாஸ் பாலவே மே ரஜய அபி பட்டங்கன்ன கொட்ட சாஜீவனைய வகேம ஜாத்திக ஏகாபத்ததா அமாத்தியான்சே கீனக அமாத்தியான்சே காரியபாரே கீனக அபி அரியாக்காரவ தனகன சிட்டியேன இமனத்தங் அரியாக்காரவ ஏ ஜாத்தியத்துலட்ட ரட்டத்துலட்ட ஏக கிரியாத்மக உனேன மே அமாத்தியான்சைய கொங்கரப்பு வெங்கரப்பு அமாத்தியான்சைய கட்டிடத்தமா தக்கே ஜாத்தியட்ட அவசியவென ரட்டட்ட அவசியவென ஏ ஏகாபத்ததாவைய குடனகண்டோன அமாத்தியான்சைய சாமானிய அமாத்தியான்சைய கட்டியட்ட திபியதி தமா கரு மனோகணேசன் அமத்துமா மேகட பத்கலே அத வெனகொட்ட மே ரட்டத்துல ஜாத்தியினத்தர ஏகாபத்ததாவைய இவகேம ஏ ஏகாபத்ததாவே அவசியத்தாவைய பிலிபந்தவ எதுமா பிம்மட்டமட கீழ ஏ அவசிய தன்னவனம் உகண்ணண்ட தன்னினத்தம் இகனகண்டவெனி ஏ கிரியாவலிய துலிங் பாசல் துலட்ட யொமுவி ஏ பாசல் துல லமுங்கே ஏ தெவனி பாஷாவ குடகனிமே கட்டயுத்தே துமா கரல தியனவா இவகேம மே ரட்டே தியன ஜாத்தியின் அத்தர ஊ விவிதத்வய ஆகமிக விவிதத்வய இவகேம அப்பி கத்தாம் மே ரட்டத்துல தியன ஏ சன்ஸ்கிருத்திக விவிதத்வய அப்பிட சக்தியக் கீனக பாரே பேலா பஸ் எகக் கான கீல்லா அந்தி கான கீல்லா மே ரட்டத்துல குடநகல தியனவா அது வெனகொட மே அமத்து மே அமாத்தியான்சே வட்டினாக்கம மே கர்த்தவிய அவசியத்தாவைய ரட்டே சங்வர்தனேட்ட ரட்டே துரக்மட்ட மே அவசியத்தாவைய அவசியத்தாவைய குமத்த கீனக ஏ பேதிலி விழா தீனோ அதை வினகொட்ட மே ரட்டத்துல அப்பி தன்னோ ஜாத்திக பாசாவகன அப்பி கதாக்கரன கொட்ட அப்பே விவஸ்தாவ அணுவ சிங்கள பாசாவ திரவிட பாசாவ பரிபாலன ஜாத்திக பாசாவ கட்டியட்டாத் ஏ வகேம அப்பிட்ட மே சம்பந்திக்கரன பாஷா கட்டியட்ட இங்கிலீஷ் பாஷாவத் அப்பே விவஸ்தாவையும் பிள்ளையாரான் தீனோ த அப்பி அத்தர அப்பே நாயக்கு அத்தர தேசபாலன நாயக்கு அத்தர தீன மத்தைய நாமபூர்வ தக்காம ஏகே கிரியாவளியாக்கீலா இந்த உபத்துமாட்ட வகக்கீமாத்தியனவா மே සිංහල භාෂාව, ද්‍රවිඩ භාෂාව, ජාතික පරිපාලන භාෂාව ඇටියට ඒ සිටින ජනතාවට ඒක ලබා දෙන ගමන්ම මේ චීන භාෂාව ඇතුළත් කරමින් මේ විවිධ තැන්වල තියෙන මෙවැනි මේ කටයුතු පිළිබඳව ඔබතුමා ඔයා බලලා කටයුතු කරන්නට ඕනේ කියන එක මම මතක් කරනවා. ඒ වගේම අපි මේ සාජීවනය පිළිබඳව කතා කරනකොට පෞගිය කාලයේ මේ අමාත්‍යාංශය අරා සාජීවනය කියන්නේ ඒ අමාත්‍යාංශයට වෙන් කරපු යම්කිසි මුදලක් තියෙනවා නම් ඒ මුදලට යම්කිසි සංවර්ධන කටයුත්තක් නැත්නම් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් ලබාගෙන ඒ භාණ්ඩය උතුරු නැගෙනහිරට දකුණට බෙදාරීම තමයි පෞගිය කාලයේදී කරේ. ඔබතුමා මේ 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 අමාත්‍යාංශය අමාත්‍යාංශය බාරගත්තන් පස්සේ මේකේ තියෙන අරය අරියට අරියාකාරව අඳුනගෙන ඒකට අවශ්‍ය කරන ඒ අත්තිවාරම අද වෙනකොට මේ රට තුල ස්ථාපිත කරලා තියෙන එක මම මතක් කරන්න ඕනේ. එබැවින් සියලුම අමාත්‍යාංශ සියලුම අමාත්‍යවරු එවැගේම විපක්ෂයේ තියෙන නායකයන් දැනගන්නට ඕනේ මේ අමාත්‍යාංශයේ වටිනාකමත් මේ අමාත්‍යාංශයේ ගොඩනංවන්නට අවශ්‍ය ඒ සහයෝගය ලබා දෙන්න ඕනේ. මුදල්මයේ ප්‍රතිපාදන වෙන්කිරීමත් වගේම මේ ප්‍රතිපත්තිමය වශයෙන් මේක ගොඩ ගන්නටත් අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ කියන එක මම මතක් කරනවා. අවසාන වශයෙන් රටේ ඒකී රටේ ඒකාබද්ධතාවය ඒ වගේම ජාතික භාෂාව ගොඩනංවන ඒ ක්‍රියාවලියට ඔබතුමාගේ ඒ ගෙනියන දැක්මත් ඇති වැඩසටහනට අපි සමෝ එකට එක්වී ඔබතුමාට සහයෝගය දෙන්නට අපි එකට එක්වී සිටිනවා කියන එක මතක් කරමින් මම අවසන් කරනවා. ස්තුතියි.
நன்றி உறுப்பினர்களே.